Charu, Sridhar and Maitama, we are sorry that several times you are given this opportunity. Agrama Tumasa Jati Pajbati Ati Kati Pizamitama.
Eka Perapasal Sankhya, Ekasia Panastunai, Batup Gavun Labana Perapasal, Guruvarun Sankhya, Tunsia Dahatunai, Mema Guruvarun, Sielu Dename, Ekama Batup Tale, Pihitua Atha, Eanu, Guruvaryoke, Masika Mulika Batupa Rupial, Visitundas, Tunsia Hata Attack. Adeka O. Atuna, the Das Dahanawe Varshe Sandha Ek Nila Andumukata Rupial Harasia Panahaka Mudala Kayakaran Lebe. A Hatara Nilandum Sandha Kisudu Pratipadanyak Venkar and Nomati Bevin, the Mapiangan Nema Mudala Ayakaran Lebe. A Paha Mema Shishyange Pasal Nila Andumbala Hamuda Lanchenya Mudrine Karanata. A Eka Mema Perapasal Pavatwagan Yamen. Sanghindiyava Jatika Samege Saha Ekamutu Kerehi Balapama Katinove Add Deka Civil Arakshika Department to Visin Kriatmakaran Labana Mema Perapasal Utrupalat Sabave Liapaden Chikara Mithyan Kulu Pathwagan Anulabai Add Pananunakai
Gaurava Savana Rale Gaurava Amateur Rale in the Ningal Solukhindre Sirude Halil Ranova Chinangal Porika Padakhindre Portokal நான் இங்கே சபாபீடத்தில் ஏற்கனவே சமர்ப்பித்து இருக்கிறேன். அதைவிட நீங்கள் கோரும் பட்சத்தில் இப்பொழுதும் நான் சமர்ப்பிப்பதற்கு தயாராக இருக்கிறேன். ஒவ்வொரு மாணவன் சிறிய மாணவன் அந்த முன்பள்ளி மாணவருடைய சீருடைகளிலே அவருடைய பாக்கெட்டிலே அந்த ராணுவ படையணி சிவில் படையினுடைய சின்னம் பொறிக்கப்பட்டிருக்கிறது. ஏற்கனவே நான் சபாபீடத்தில் சமர்ப்பித்து இருக்கிறேன். இதைவிட என்னுடைய முதலாவது கேள்வி இவ்வாறான ஒரு ராணுவத்துக்கு கூடாக சிவில் நடவடிக்கை கூடாக முன்பள்ளிகளை நடத்துவதை விட இதே சம்பளத்தை கல்வி அமைச்சு கூடாக கொடுத்து ஏன் கல்வி திணைக்களத்து கூடாக இந்த செயல்பாட்டை செய்யக்கூடாது இலங்கையிலே மற்ற மாவட்டங்களுக்கு இல்லாத ஒரு நிலையை கிளிநொச்சி முல்லைத்தீவு மாவட்டங்களில் மட்டும் நீங்கள் ஏன் இந்த சிவில் செக்யூரிட்டி டிபார்ட்மெண்ட் கூடாக ஒரு ராணுவத்துக்கு கூடாக ஒரு ராணுவ துணைப்படை கூடாக ஏன் இந்த முன்பள்ளிகளை நடத்த வேண்டும்
Karu Katara Katubuni may cut you to then Gudakal in the Karaganiano Lunch and a Pilibandavan Peter Danwatilane, Tumalange, Vatianan, Visitian and Tianan, Apilabadan, it was a Pivatika Venaskaran and Ampula. Namut make up Palazaba, Utrupalazaba, Samaga, Liapadin Chikaraganatama, Vedakatu to Karaganiane, Kohomada take a Mangitani Rajakari, Patipatia, Gatanang, again a Kisiprashna Akna, Namut make. Yankisi Kalia Tisatama may cut you to Karagan and Avilatin, Ting a Pradeshata, Ebeni Wagi Katlutianon and Prashnatianon, again, appeared the Salakala Balanapula.
Our Rajanga Machalim, the Nadi Janai Kanadani, other than any other to Kulurila, the Nadi Ran Vachikulila, the Nadani, the Janai Kanatile, Kalvi and Badi Janai Ridiaga, Kalvi Amachukudaka, Balanga Padagrund. ஆகவே ஜனநாயக ரீதியான இந்த நாட்டில் அந்த கல்வியை ஏன் ராணுவம் வழங்க வேண்டும் அதிலும் குறிப்பாக யுத்தம் நடந்த கிளிநொச்சி முல்லைத்தீவு மாவட்டங்களில் மட்டும் ராணுவத்தினுடைய வசம் இந்த முன்பள்ளிகள் ஏன் இப்பொழுதும் இருக்க வேண்டும் என்பதுதான் எங்களுடைய கேள்வி எத்தனையோ தடவைகள் பேசியிருக்கிறோம் ஜனாதிபதியினுடைய செயலணி குழு கூட்டத்திலே தெரிவித்திருக்கிறோம் பிரதமருடைய செயலணி கூட்டத்திலே தெரிவித்திருக்கிறோம் இதனை கல்வி அமைச்சு கூடாக செய்யுங்கள் என்றால் அந்த சம்பளத்தை வழங்குவதற்கு நீங்கள் தயார் இல்லை ஆனால் ராணுவத்து கூடாக ஒரு துணைப்படையாகத்தான் இந்த முன்பள்ளி ஆசிரியர்கள் நடத்தப்படுகிறார்கள் இது ஒரு இந்த நாட்டினுடைய ஜனநாயகத்துக்கும் இன ஒற்றுமைக்கும் உங்களுடைய நீங்க பேசுகிற நல்லிணக்கத்துக்கும் இது குந்தகமானது விரோதமானது இதனை விட புன்னை நீராவியில இருக்கிற ராணுவ சிவில் ராணுவ தளத்தில் ஒரு சலூன் இருக்கிறது ராணுவத்தில் நடத்துகிற சலூன் இருக்கிறது ஒவ்வொரு நாளும் வெளியிலே சலூனிலே 100 ரூபாய் வாங்கப்பட்டால் அங்கே 35 ரூபாய் வாங்கப்படுகிறது அதனை விட ஞாயிற்றுக்கிழமைகளில் இருக்கிற சிகை அலங்கரிப்பு நிலையங்கள் பூட்டி இருந்தால் அன்று லீவு நாளாக இருந்தால் இந்த ராணுவ முகாமிலே இருக்கிற சிகை அலங்கரிப்பு நிலையம் சலூன் அன்றைய தினம் திறக்கப்படுகிறது வேணுமென்றே செய்யப்படுகிறது இதனால் அந்த தொழிலாளர்கள் பாதிக்கப்படுகிறார்கள் இது கிளிநொச்சி மாவட்டத்தில் நடக்கிற சின்ன உதாரணங்கள் இது போலதான் முல்லைத்தீவிலும் நடைபெறுகிறது ஆகவே இந்த சிவில் செக்யூரிட்டி டிவிஷன் சிஎஸ்டி என்ற இந்த முன்பள்ளிகளை முதல் நிறுத்தி நாங்கள் பல தடவை கேட்டிருக்கோம் எங்களுடைய இங்கே கௌரவ சுமந்தன் அவர்கள் இருக்கிறார் ஏற்கனவே எங்களுடைய கட்சியினுடைய தலைவர் சம்பந்தன் அவர்கள் கூட பல கூட்டங்களிலே இதனை நீங்கள் ஜனநாயக ரீதியாக கல்வி அமைச்சு கூடாக செய்யுங்கள் என்றோம் ஆனால் நீங்கள் சொல்வது போல வடக்கு மாகாணத்தில் அப்பொழுது அமைச்சு இயங்குகிற பொழுது இதனை நீக்குமாறு அவர்கள் கடிதம் மூலம் கேட்டும் தாங்கள் இதனை நடத்துகிறோம், நிதியை தாருங்கள் என்று வடக்குமான சபை கேட்டும் கூட அரசாங்கத்தால் இந்த நிலைமை இன்னும் மாற்றப்படவில்லை என்பதுதான் மிகவும் கவலைக்குரியது.
கருகத்தானுமா மங்கிதானே ஏகன அப்படி தவட்டிகா சலக்கலா பல்ல எத்தனை பிரதேசம் எம கெட்டலுவா தீனோனா ஏகன அப்படி இதுரேதி ரஜா கேரியர் பிரதிபாதி தீர்ணா கண்ணப்பூர்ணாயத்தன்.
ஓகே, தேங்க்யூ பவுன் துதி. ஈழங்கட கரு ஆச்சாரிய மந்துல குணவாஜன மெத்துமா
மம் பிரச்சனை யானவா கரு கத்தானாக துமணி
கரு மகாமார்க மகார் சங்கதன சா கல்ச்சர் சம்பத் அமித்துமாக
அயன் ஏக ஓ அயன் தேக பாவின நெவ் தேல் கபடா பாசுகாம் பிரயோஜனேட கனிமின் கெமுரு முகுதே நெவ் தேல் சபையிம சந்தா அவர்து பகக கால சீமாவாக சந்தா லங்கா நெவ் சங்ஸ்தாவ பமனக் பலப்பான பரிதி நெவ் தேல் வெளந்த பலபாத்திரக் லபாதினமேன் கனிஜ தேல் சம்பத் சங்வர்தன அமாத்தியாங்ஷியட்ட உபதேஸ் லபாதின லெசட்ட அனுமதிய இல்லமின் எவகட சிட வராயா நாவிக கட்டியுத்து கரு அமாத்தியத்துமா விசின் அங்க தாசிய அலைராக் பிந்துவாய் ஹாய் பனஸ்தமே அலைராக் ஹத்ஸிய திசாத்த அலைராக் பிந்துவாய் விஸ்ஸாய் சஹா திதாஸ் தாசிய ஹதரவெனி மாசே ஹயவெனி தினதி அமாத்திய மண்டல சங்தேஷய இதிரிபத் கொட ஏத்த எவகம இஹத அமாத்திய மண்டல சந்தேஷட் எக்கங்கவ நொவேமின் எவகட சிட்டி கரு கனிஜ தேல் சம்பத் சங்வர்தன அமாத்தியத்துமா தன்வாயத்தே லங்கா நெவ் சங்ஸ்தாவின் யோஜித கெம்புரு மூதே பாவேன நெவ் தேல் பாசுகம் லங்கா கனிஜ தேல் நீதிகத சங்ஸ்தாவட்ட சீமா சாஹித லங்கா கனிஜ தேல் தொக கபடா பர்யாந்த சமாகமட்ட சா அனைக்குத் நெவ் தேல் பலபாத்திர லாபின்றத பாவிதா கிரிமட ஹெக்கிவிய யுத்து பவய இவகேம கொலம்ப ஹம்பாந்தொடா திருக்குணாமலைய வராயண்ட ஒப்பேஹி கெம்புரு முகுதேயி நெவ் தேல் செப்பயீமே ஹெக்கியாவ சொயா பலீம சந்தா விஷயபார அமாத்தியவரைய வசியன் தனட்டமத் சாக்காச்சா ஆரம்ப கொட்ட எத்த ஆயன்ன துண கெம்புரு முகுதேயி பாவேன நெவ் தேல் கபடா சஹிதவ நெவ் தேல் செப்பயீமே கட்டியுத்துவர நிரதவீமட கெமதி பார்ஷகருவன் தோரா கனீம சந்தா அபிப்பிராயான் பிரகாஷகிரிமே யோஜனா கெந்தவீமட நியமித்தய ஆயன ஹதர கெம்புரு முகுதே தெல் செபயீமே பலபாத்திர மெத்தெக் நிகுத்கர நொமேத ஆயன்ன அதால நோய்
கரு அமித்துமாகே மகே பலவினி அதுரு பிரஸ்னே ஒபுதுமா பிலிகன்னோ அப்பே உகத் அமித்துமா விதிகட்ட தெதாஸ் தாசேதி ஆயவே யோஜனாவ தமாய் கெம்புரு முகுதே தெல் செபயீம சந்தா வடபிலிவலக் கிரியாத்மக் கிரீம அபிதங் இன்னமே தெதாஸ் தானமே இவரவின அவஸ்தாவு எனிசா திதாஸ் தாசே தாத்த தாட்ட தானமே வினக்குனு மே திதாஸ் தாசே ஆய்வே யோஜனாவ பிராயோக்க யதார்த்தே அப்பாவட்டு பத்திலா நெஹ எனிசா மம தெனகண்ட கெமதி பலவினி அதுரு பிரச்சனை லெஸ தென் மெவெனி தீர்க காலீன பமாவான் துளி தட்டட லபாகத்த ஹக்கி விதேச விதிமே பிரமாணே லபாகனீமே பாதா இவத் கிரீம சந்தா உபுதுமா யம் கிசி
கரு அமாத்தியத்துமணி கரு கதாநாயகத்துமணி கேபினட் அயவேதி கரப்பு யோஜனாவ கிரியாத்மக கிரிம சந்தா கனிஜ தேல் சங்ஸ்தாவசா எம அமாத்தியாங்ஷய விசேஷ என்ன மே சந்தா சங்சோதன கீபியா கத்துதாத் கரான்னட்ட யோஜனா கல்லதி என்ன மீட கலிங் ஹிட்டகு அமாத்தியவரையா சாந்திம விரக்கொடி அமத்துமா விசின் இதிரிபாத் கருப்பு கேபினட் பத்திரிகாவ அணுவ விசேஷன்ம பங்கரிங் சேவாவான் சந்தா ஏட்ட அதால வன பலபத்திர நிகுத்கிரீமே ஐத்தியசா பலைய தியன்னே கணித தேல் சங்ஸ்தாவட்ட பமனாய் இவகேம மே விசேஷன்ம மூதை பாவின நெவ் தேல் கபதா கிரீமே பகசுகாம் செபையும சந்தா ஏ இதா சங்கீர்ண வியாபார கட்டியட்ட மேகட விசேஷாஜ்யோ கீபதெனக்கெங் அப்பி எக்கட அதால வார்த்தா செபையிமட தெங் வட ஆரம்ப கரல தியனோ அப்பி பலாபுரத்துனோ மே ஹெம ஏகக்கம ரட்டட ஹெகிதரம் வாசி வென ஆகாரியட்ட கணிதையல் சங்ஸ்தாவத் மேகட சம்பந்த வேல மே கிரியாமார்கேட எதென்ன மாம பிலிகான்வா அமத்துமா கியனக ஏத்த ஹம்பாந்தோட்ட மூது சீமாவத்துல மங்கிதான்னே திகட்டம நெவ் விஷால பிரமாணியாக யானாத்தர மங்கிதான்னே வர்ஷேகட்ட நெவ் 40 හාරදාස් පන්සියක් වගේ තිස්පන්දහක් වගේ අනාතර ඒකෙන් විශේෂම තෙල් ගබඩා කරන තෙල් ප්‍රවාහන කරන නැව් තුන්දාස් හාරදාස් පන්සියක් ප්‍රවාහනය වෙනවා. එනිසා අපි මේක හැකික්මනින් කරන්නට දැන් පියවර අරගෙන යනවා.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය කරු කතානායකතුමනි, දැන් අම්මතොට වරාය මේ රටේ ජනතාවගේ විරෝධතාවයේ මත චීනයට ඇමරිකානු ඩොලර් මිලියන 1.9කට අලෙවි කළා. ඒ අලෙවි කිරීමෙන් පස්සේ මම දැනගන්න කැමති ඔබතුමාගේ ඛනිජ තෙල් ගබඩා කිරීම, ඈත මුහුදේ ඛනිජ තෙල් අලෙවියේ යනාදියට යම්කිසි සීමාවක් හෝ කොන්දේසි පැනවීමක් සිද්ධ වෙලා තිබෙනවද ඒ හම්බන්තොට වරාය පැවරීම කරන කොටගෙන කියලා?
ගරු කතානායකතුමනි, මේ අපේ ගරු ඇමතුමා කිව්වා, හිටපු ඇමතුමා ගරු මන්ත්‍රීතුමා කිව්වා ඇමරිකන් රජයට විරුද්ධව අපි හම්බන්තොට වරාය චීනයට දුන්නා කියලා. මම දන්නේ නැහැ ඇයි අපි ඇමරිකාවට යටත් වෙන්න ඕනේ කියලා අපේ රටේ අපි තීරණයක් ගන්නකොට. ඉතින් එතුමන්ලා මේ ඇමරිකාවට යටත් වෙනවද මන් දන්නේ නැහැ. ඇමරිකාව කියන දේවල් අපි කරන්නේ නැහැ ජනාධිපතින්. දැන් මේ කතානායකතුමනි, දැන් තේරෙනවන්නේ කවුද ඇමරිකාව ගැන මේ ලොකු බීතිකාවක් තියෙන කියලා. නමුත් ප්‍රශ්නෙට උත්තර දෙන්න මම කියන්න කැමති මේ එහෙම මුහුදු වෙරළේ සීමාවක් කියලා අර ගිවිසුමත් එක්ක නැහැ. අපිට ඕන තැනක මුහුදු තීරය තුළ අපිට පුළුවන් මේ පාවෙන ඒ මේ මොකද්ද ෆ්ලෝටිං ටර්මිනල් එකක් හදන්න.
පැහැදිලි කිරීමක් ඔබට ගරු ඇමතුමා, ප්‍රශ්න දෙක අවසානයි. ස්ථාවර නියෝග අනුමට ලව කරන්න බෑ නමුත් ඔබට පැහැදිලි
කරන්න දෙන්න පුළුවන්.
නෑ හොඳයි ගරු ආචාර්යතුමා.
දැන් මේ මට ප්‍රශ්නයක් තියෙනවා. මේ අපි කතා කරන එක වෙනත් ආකාරයකට පරිවර්තනය වෙලා ඔබතුමාට ඇහෙනවද කියලා. මම ඇමරිකා එක්සත් ජනපදය ගැන වචනයක්වත් කිව්වේ නෑ. එතකොට ඇමරිකා එක්සත් ජනපදය ගැන අතින් දාලා එතුමා කිව්වා අද වැරදි තැනකින් ඇඳෙන් බැහැලා තියෙන්නේ.
දැන් වෙලා පහුවෙලා ඒක පැන්දියන් ඇමරිකාව ඔක්කොම නෑ මේ චීන අපි ඉබරකම හරි කඩ ගරු කන කියලාත් මැතුමා ගරු මුදල් ඇමතුමාගේ ඇතුමට
අයන්නේ එක පකිස්තාන් අන්තර්ජාතික ගුවන් සේවය සමග කල්බදු මෙහෙයුම් සිදු කිරීමට ගුවන් යානයක් ලබා දී තිබූ අතර එහි එම බදු කාලය අවසන් වී ඇත. ආයන දෙක අවම කොටස් වාරිකය ඇමරිකන් ඩොලර් 8100යි පැය 300ක් දක්වා අතිරේක පැයකට ඇමරිකන් ඩොලර් 7600යි. ආයන තුන මෙම ගිවිසුම 2016 අගෝස්තු 10 සිට 2019 පෙබ්‍රවාරි 9 දක්වා. ආයන හතර 2019 මාර්තු 31 දින විට නොලැබුණු මුළු අත්තිකාරම් මුදල ඇමරිකන් ඩොලර් 1,93,139 7,66 පුහුණුව වීසා ඇමරිකන් ඩොලර් 46,068 ප්‍රමාද වීම ගෙවීම සඳහා පොලි ඇමරිකන් ඩොලර් 1,47,071 7,66 අයන පහ මුළු මුදල ඇමරිකන් ඩොලර් මිලියන 20යි 3,04,150 7,30 ආයන්න නැත. කල්බදු ගුවන් යානා සඳහා ගිවිසුමක් නැත. ආයන්න දෙක ULMSN 1.08 4RALS යටතේ කල්බදු හෝ ඩ්‍රයි බදු පදනව මත ගිවිසුම් ඇතිකර ගැනීම හැකියාව පිළිබඳව ගුවන් සමාගම විශ්ලේෂණය කරමින් සිටී. ආයන්න පැන නොනගී.
පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි තුමා කියපු අට මේ හරියටම අවසානයේ තුමාගේ ඒ ගාන හරියට කිව්වේ නැහැ. මිලියන 20ක්ද ප්‍රමාණය කියන එක ඒකත් කියන්න. ඒ වගේම ඒ ප්‍රශ්නේ තමයි දැන් මේ සමාගමේ මුදල් ප්‍රමාණයක් ලැබිලා නැහැ මිලියන කියපු ප්‍රමාණය. ඊළඟට මේ වගේම ගිවිසුමක් ඕමාන් එයා සමග ඇති කරගෙන තියෙනවා දැන් ALS කියන ගුවන් යානයේ 4RALS කියන එක. මේ ගුවන් යානයේත් මේහා සමානවම අර පළවෙනියට ගෙවන පේමන්ට් එක ඉනිෂියල් පේමන්ට් එකවත් ගෙවලා නැතු ඇති. ඉතින් ඒ වගේම ගැටලුවකට මුහුණ දෙයිද? එමත් නැත්නම් ඒ සඳහා ගිවිසුමට අනුව මුදල් ලැබිලා තියෙනවද? කලින් ප්‍රශ්නේ.
Yeah, so the first one, if I can say it, money to be received is US$193,139.66. Money received is 20,304 150 cents 30, 20 million. Okay, that's the money received. එතකොට ඔමාන් ගුවන් සමාගමයක ගහලා ගිවිසුම් ගත වෙලා තියෙන්නේ 2000 ගිවිසුම් ගත වෙලා තියෙනවා සැප්තැම්බර් වෙනකන් 2019. දැනට ඒකේ මුදල් ලැබිලා තියෙනවා, ඒකේ ලාභයකුත් තියෙනවා කියලා සඳහන් වෙනවා උමාන් න්‍යායකේ.
ලැබිලා තියෙනවා නේද?
ඔව්.
දෙවැනි අතුරු ප්‍රශ්නේ තමයි දැන් අර ප්‍රසිද්ධියක් උසුලන අපේ ක්‍රිස්මස් ට්‍රී කියන ගුවන් යානය. දැන් මේ ගුවන් යානය මේ ළඟදී මහිනන් ගුවන් ගත වෙලා ඒකේ ලොකු ගැටලු ඇතුළු වුණා මාධ්‍යයෙන් පෙන්නවා. ඉතින් මේ ගුවන් යානය දැන් නැවතත් ඩවුන් කරලා තියෙනවා. ඉතින් මේකෙදී මහිතන්නේ මේ කාලෙටම පැය 40ක් පමණ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේක ඉතාමත් පරණ පැරණි ගුවන් යානයක්. ඉතින් සාමාන්‍යයෙන් අඩුම ගානේ පැය 400ක්වත් පාවිච්චි කරන්න පුළුවන් ගුවන් යානයක්. ඉතින් ඒක නිසා මේ පිළිබඳව ඉදිරියේදී තියෙන වැඩපිළිවෙල මොකද්ද? මේක අලුතෙන් වෙන එහෙම නැත්නම් ලීස් කරපු තැනටම නැවතත් බාර දෙනවද? එහෙමත් නැත්නම් මේක ප්‍රයෝජනෙට ගන්න මොනවා හරි සැලැස්මක් තියෙනවද කියන එක.
ඒ ඒ ඒ ගුවන් යානය මුතුමා කිව්වා වගේ ඒක ගැටළු ප්‍රශ්න තියෙනවා. MSN 1.08 ගුවන් යානයේ ඒක දැනට ඒකේ නවීකරණය කරන්න තමයි තීරණේ අරගෙන තියෙන්නේ. ඒක නවීකරණය කරන්න සෑහෙන කාලයක් යයි. ඊට පස්සේ තීරණේ අරගෙන තියෙන්නේ ඒක ශ්‍රී ලංකන් ගුවන් සේවාව තුලම භාවිත කරන්න.
ගරුව උදේ ප්‍රභාත් ගමන් කිරීමත් මොකද
මම අහනවා ගරු කතානායකතුමනි,
ගරු මුදලමෙතුමයි
එක මධ්‍ය රජයේ ණය ප්‍රමාණය දළ දේශයේ නිෂ්පාදයේ ප්‍රතිශතයේ ක්ලෙස 2014 2015 2016 වසරවලදී පිළිවෙතින් 71.3 77.7 78.3 ප්‍රමාණයක් ගනු ලැබීය. අයන දෙක ඒක පුද්ගල මධ්‍ය රජයේ ණය ප්‍රමාණය 2014-15-16 වසරවලදී පිළිවෙතින් රුපියල් 355,708, 405,572, 442,735 විය. ආයන්න පැන නොනගී.
ගරු කතානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නේ මේ ආකාරයෙන් ආර්ථිකයේ ඒක පුද්ගල දළදේශ නිෂ්පාදිත ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණයත් ඒක පුද්ගල ණය ප්‍රමාණයත් ඉහළ යෑම ආර්ථිකයේ පැත්තෙන් හොඳ දෙයක්ද නරක දෙයක්ද?
නරකයි.
හරි, දෙවෙනි ප්‍රශ්නේ.
එවැනි අතුරු ප්‍රශ්නේ මොකද අගමැතිතුමා පෞගේ කාලේ කිව්වා ගරු කතානායකතුමා ආර්ථිකය එන්න එන්නම දියුණු වෙමින් පවතින කියලා. ඒකට අපේ ඇමතුමා දැන් ඒකට උත්තරේ දුන්නා. දෙවෙනි ප්‍රශ්නේ ගරු පාචය රණවක ඇමතුමන් කියනවා ණය ගණ්ඩත් ණය ගැනීමට සිද්ධ වෙන මට්ටමට ආර්ථිකය බංකොලොත් කියලා. සජිත් ප්‍රේමදාස ඇමතුමා කියනවා රාජ්‍ය සේවකයන්ගේ වැටු රුපියල් 50,000කින් වැඩි කරනවා කියලා. මේ ඇමතිවරුන් දෙන්නාගේ ප්‍රකාශ වලින් මොන ප්‍රකාශයද නිවැරදි? මේ දෙකම කරන්න පුළුවන්.
ඔබේ ප්‍රශ්නය මුළු රටම නොමග යවන ප්‍රශ්නයක්. මොකද මේකට හේතුව ඇවිල්ලා අපි මේ ආර්ථිකය ගැන කතා කරනකොට කෙටි කාලිනේ දීර්ඝ කාලිනේ කියලා තියෙනවා. එතකොට ඔබතුමන්ලා 2015 ප්‍රථමයෙන් ණය ගන්නකොට ඒ ණය යෙදෙව්වේ වෙළඳාම් කළ නොහැකි ආයෝජන වල තමයි කළේ. එතකොට පස්සේ තමයි ඒ ණය ගෙවන්න වෙන්නේ. එතන ණය වැඩියෙන්ම ගෙවන්න වෙලා තියෙන්නේ 2019 තමයි ලංකා ඉතිහාසයේම වැඩිම ප්‍රමාණය ගෙවන්න වෙලා තියෙන්නේ. ඊට පස්සේ 2020-21 ඒ ඔබතුමන්ලා ගත්ත ණය පසුගිය රජෙන් ගත්ත ණය. එතකොට මේ ණය ගෙවනකොට ප්‍රාග්ධනය ගෙවන්න ඕනේ, පොලිය ගෙවන්න ඕනේ. ඉතින් ඔබතුමා මේ සංඛ්‍යාවලින් කියන එක නොමග යැවීමක්. ඒකයි මම මේ පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. එතකොට ඒක විතරක් නෙමෙයි, ඒ ප්‍රමාණය ඉහළ ගියා විතරක් නෙමෙයි, රාජ්‍ය ආදායම පහළට ආවා. ඒ මුළු කාලය තුලදීම පහළට ආවා. අපි මොනවද කළේ? ඇවිල්ලා අලුත් ආදායම් බදු පනතක් ගෙනල්ලා ඒක හරවලා තිනවා. හරවල රාජ්‍ය ආදායම ඉහළට යවලා තිනවා. ඉතින් අපි ගත්ත ණය නෙමෙයි ඔබතුමන්ලා ගත්ත ණය. එතකොට මේක බලපුවාම ණය ගෙවන්න
ප්‍රාග්ධනය විතරක් නෙවෙයි පොලිය ගෙවන්නත් ණය ගන්න සිදු වෙලා තියෙනවා. පළවෙනි වතාවට අවුරුදු 63ක කාලයක් තුලදී දෙවතාවයි ප්‍රාථමික ඉතිරියක් තිබිලා තියෙන්නේ. ප්‍රාථමික ඉතිරිය කියලා කියන්නේ ආදායම වැඩි වියදමට වැඩිය ප්‍රාග්ධනයයි පොලියයි නොසලකා හැරියාම දෙවතාවයි සිදු වෙලා තියෙන්නේ. 63කට ඉස්සලා අවුරුදු ඊට පස්සේ අවුරුදු 26කට උඩදී පළවෙනි වතාවට 2017යි 2018දී අපි ඒක හරවලා තිනවා වෙනස් කරලා තිනවා පළවෙනි වතාවට ආදායම වැඩි වියදමට වැඩියයි. ඉතින් මේ ණයගෙන කතා කරපු නිසා මම මේක කියන්නේ. එතකොට ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද? ඇත්තටම අපි ආර්ථිකය මේ මූලධර්ම පාවිච්චි කරලා ආර්ථිකය අපි යහපැත්තට හරවලා තිනවා. ඒ විතරක් නෙමෙයි. මේක ඔබතුමා නිකන් සංඛ්‍යාලයකට පාවිච්චි කරන්නේ. ඒතර ඔබතුමා බැලුවොත් 2014 අවසානයේ ඉඳලා දැන් වෙනකන් වැඩි වෙච්ච ණය ප්‍රමාණය 35%කින් පමණ වැඩි වෙලා තියෙනවා. ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ 35%කින් ඒ ණය ප්‍රමාණය වැඩි වෙලා ඒකෙන් 24%ක් විතර පාවිච්චි වෙලා තියෙන්නේ ඔබතුමන්ලා ගත්තේ ණය ගෙවීමටයි. එතකොට ඉතුරු කොටසක් තියෙනවා. 11%ක විතර ඉතුරු කොටසක් තියෙනවා. ඒ 111 ඒ දන්නවා කොහොමද 111 ඇවිල්ලා තියෙන්නේ? ඒ කියන්නේ ඩොලර් වලින් ණය ගත්තොත් රුපියල් වලින් ඒක වැඩි කළොත් රුපියලේ අගය වෙනස් වෙනකොට රුපියලේ ණය ප්‍රමාණය ඉහළ යනවා. ඉතින් ඔබතුමා දත්ත බලලා කියනවා එක දවසක 400යි ඊළඟ දවසේ 425යි ඒ නිසා ඉහළට ගිහිල්ලා තියෙනවා කියලා. ඒක පුද්ගල ආදායම මනින්නේ රුපියල් වලින් විතරක් නෙමෙයි. ඒක පුද්ගල ආදායම ඕනෙම රටක මනින්නේ ඕනෙම වාර්තාවක් කරන් බලන්න. ඒක මනින්නේ විදේශීය මුදල් වලින් මනින්නේ. එතකොට නෑ නෑ මන්ත්‍රීතුමා මේක නොමග යවන නිසා මම කියන්නේ රට නොමග යවන්න එපා. ඔබතුමා අපි ණය අරගෙන තියෙන්නේ ණය ගෙවන්න. අපි ණය අරගෙන නැහැ අලුත් වියදම් කරන්න. අපි ණය අරගෙන නැහැ. බොහොම වගකීමෙන් ක්‍රියා කරලා ඉන්නවා කියලා සඳහන් කරා.
ප්‍රශ්න දෙක අවසానයි ගරු මන්ත්‍රීතුමා. ප්‍රශ්න දෙක අවසానයි. නමුත් ගරු ඇමතිතුමා පොඩයින් නෑ ඔබතුමා පළවෙනි නෑ පළවෙනි ප්‍රශ්නේ ඔබතුමා ඇහුවා ඔව්ද නැද්ද කියලා. නේම කරන්න එපා. ඒකට ඔව්ද ඔබතුමා ඇහුවා ඔව්ද නැද්ද කියලා පිළිතුරු දුන්නා. නමුත් පැහැදිලි කිරීමක් නෑ. වාද කරන්න එපා. ඔබතුමා පැහැදිලි කිරීමක් කරන්න කැමතිද ගරු ඇමතිතුමා?
ඔව් ණය ගන්නකොට මේක සංකීර්ණයි. ඒ කියන්නේ ඇයි ඩොලර් වලින් ගන්නෙ ණය? ඩොලර් වලින් නින්නේ මේක පැහැදිලි කරන්නේ. ඩොලර් වලින් ණය ගන්නේ ඒ ඩොලර් විදේශ අනුපාතය පොලි අනුපාතය අඩු වුණාම ඩොලර් වලින් ගන්නවා. නමුත් ඩොලර් වලින් ගත්තට රුපියල අවම වෙනවද රුපියල ශක්තිමත් වෙනවද කියන එකත් බලපානවා. ඉතින් මේක රට නොමග යවන්න එපා.
හොඳයි.
මාධ්‍ය ව්‍යාකූල තත්වයක් ඇති කරන්නට එපා. වගකීමෙන් තමයි ණය අරගෙන තියෙන්නේ. ඔක්කොම නම් කරපු ඔක්කොම ඇමතිවරු එකඟ වෙයි. වගකීමෙන් අපි මේ දේ
කරා. හොඳයි. බොහෝ දේ ගාලු සුසන්ත පොන්ජනිගේ මැතිතුමා. ගෞසන්ත පොන්ජනිගේ මැතිතුමා. අහන කතා නෑ කරු අන්තර් ජාති ප්‍රතිපත්ති කමිටු ඇමතිතුමාගේ ඇසීමට
එක මුලතිව සිවිල් ආරක්ෂක බලකාය සඳහා අවශ්‍ය වැලි ලබා ගැනීමට ෆාරුක් මොහමඩ් ෆස්රීන් යන අය වෙත සාෆිනගර් නැමැති මංකඩි වැලි කියුබ් 600ක් ඉවත් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2018 මාර්තු මාස 7 දින නිකුත් කරන ලද ලිපිය මත අංක C 48 39 87 84 දරන ප්‍රවාහන බලපත්‍රය භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර ඇත. ඉහත කාර්ය ඉටු කිරීමට සඳහා අංක SPI ඇලිරක් සෑන්ඩ් ඇලිරක් 2018 ඇලිරක් 12-17 දරන විශේෂ අවසර පත්‍රය කාර්යාංශය විසින් නිකුත් කර ඇත. A2 2017 ජූනි මාස 18 දින සිට 2018 අගෝස්තු මාසයේ 17 දින දක්වා වළංගු වන පරිදි නිකුත් කරන ලද විශේෂ අවසර පත්‍රය යටතේ වැලි කියුබ් 324ක ප්‍රමාණයත් ප්‍රවාහනය සඳහා ප්‍රවාහන බලපත්‍ර 29ක් නිකුත් කර ඇත. එම ප්‍රවාහන බලපත්‍ර මගින් සාෆ්නගර් මංකඩේ සිට මුලතිව් සිවිල් ආරක්ෂක බලකාය වෙත වැලි ප්‍රවාහනය කර ඇත. A3 සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් මුලතිව් බලකා මුලස්ථානය විසින් පාලනය කරනු ලබන ව්‍යාපෘති තුනක් සඳහා අවම මිල ගණන් යටතේ වැලි ලබා දෙන ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මිලිටරි බලකා මූලස්ථානයේ අනදල නිලධාරී ලුතිනන් කර්නල් ජේ.පී. ගණේගොඩ ආර්.එස්.පී. විපාරේ මහතා විසින් අංක සියාදේ අලෙරක් 11 අලෙරක් 5 අලෙරක් මුලතිව් අලෙරක් 2 අලෙරක් 1 අලෙරක් 1 හා 2018 පෙබ්‍රවාරි මාසේ 13 වැනි දින ලිපිය මගින් අමීර් කන්ස්ට්‍රක්ෂන් ආයතනය වෙත ඉදිරිපත් කර ඇති ඉල්ලීම ඔහුගේ අංක සියාදේ අලෙරක් 11 අලෙරක් 5 අලෙරක් මුලතිව් අලෙරක් 2 අලෙරක් 1 අලෙරක් 1 හා 2018 අප්‍රේල් මාසේ 17 වැනි දිනදී ලිපිය මගින් නිසි කටයුතු සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙත ඉදිරිපත් කර ඇත. පිළිතුරු ආ පැන නොනගි.
ගරු කතානායකතුමනි, මහිතානි ගරු ඇමතුමාගෙන් මම අහපු ප්‍රශ්නය ගොඩක් නම් ගම් වෙනස්. ඒ කියන්නේ මම ඇහුවේ සේරුවිල මහවිලි ගඟේ මඩන්තෙට්ට කියන ස්ථානෙන් ගත්ත වැලි පිළිබඳව නෙවෙයි, ඔබතුමාට දීලා තියෙන මුලතිව් එකක්. ඉතින් ඒ නිසා ඒක ඔබතුමා පස්සේ මට නිවැරදි කරලා උත්තරය කරුණාකර ලබා දෙන්න. ඒ වගේම මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය කරු කතානායකතුමනි, දැන් මේ සිවිල් ආරක්ෂක දෙමාර්මේන්තුවේ ඉන්නවා අපේ දිස්ත්‍රික්කයේ රාජලේකම් කොට්ටාස තියෙනවා 11ක්. ඒකේ කන්තලේ, සේරුවෙල, තඹලගමුව, මොරවැව, ගොමරං කඩවල, පදිස්ත්‍රීපුර, තිකුණාමලය, නකර කඩවත්, කුච්චවේලි, කින්යා, මූතූර්, වෙරුගල් කියන ප්‍රශ්නයන් කොට්ටාස 11ක්. මේකේ ඉන්න බටයෝ කොළඹට ගරුවමත්තුමා වැට්ට ගේනවා නොයෙක් නොයෙක් ආයතනවලට. අද වෙනකොට ගරුවමත්තුමා කන්තලේ ඉන්නවා 981ක්, සේරුවේ ඉන්නවා 130ක්, තඹලගමුවේ ඉන්නවා 102ක්, මොරවැව 840ක්, ගොමරං කඩවල 700ක්, පදිස්ත්‍රීපුර 64ක්, තිකුණාමලයේ 82ක්, කුච්චවේලි 469ක්, කින්නියා 904ක්, මූතූර් 459ක්, වෙරුගල් 171ක් නියඟයට පත්වෙච්ච පවුල්. මේ හැම පවුලකම කෙනෙක් අඩුතරමින් සේල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩ කරන කරුමතුමා. එතකොට මේ ඇයට මේ කොළඹට ගෙනල්ලා දාන කාල සීමාව තුළ ඉන්න හිටින්න පහසුකම් අඩුයි. මේ වැඩි දෙනෙක් ඩෙංගු රෝගයට ගොදුරු වෙලා අසන වෙලා ඉන්නවා. ඔබතුමාට බැයිද මේ ජනතාව ජීවත් වෙන්නේ ගොවිතැන් කළා? මෙයාගේ පවුලය ජීවත් වෙන්නේ ගොවිතැන් කළා. මේගොල්ලොත් ඒ කාලේ ජීවත් වුණේ සිවිල් ආරක්ෂක කටයුතු කරන ගමන්ම අනිත් කාල සීමාව තුළ ගොවිතැන් කළා, පැල රැකලා ඒ වගේ දේවල් වලින් තමයි ජීවත් වුණේ. ඉතින් මේගොල්ලන්ව ඔබතුමාට බැරිද අඩුතරමින් මේක පොළොන්නරුවෙත් තියෙනවා, අනුරාධපුරෙත් තියෙනවා, මොනරාගලත් තියෙනවා, ඒ දුෂ්කර ඩිස්ට්‍රික් වල තමයි සිවිල් ආරක්ෂක බට වැඩියෙන් ඉන්නේ. ඉතින් මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා, එක පළවෙනිම තිරුකුණාමලේ අයව පුළුවන් නම් කොළඹට ගේන්නේ නැතුව ඒ ඕම මේ කාල සීමාව නියඟේ නොයි ආර්ථික ප්‍රශ්නවලින් ගොඩක් බැටකාල තියෙන නිසා මේ අයව අපේ දිස්ත්‍රික්කයේ තුලම රඳවාගෙන ඔවුන්ට එහෙ සේවය ලබා දීමට කටයුතු කරන්න පුළුවන්ද කියන මම පළවෙනි අතුරු ප්‍රශ්නයද ඔබතුමාගෙන් අහන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා, මේ ගැන මම හිතන්නේ මේ ප්‍රශ්නය ගැන ගරු ජනාධිපතිතුමාට එතුමාගේ අවධානයටත් ලක් වෙලා තිබ්බා. එතුමා නියෝගයක් දුන්නා. එතකොට මේ කොළඹ වැඩ කරන මේ සිවිල් ආරක්ෂක බටයන් වහාම ඒගොල්ලන්ගේ ගම්පලාත් වලට යවන්න කියලා. දැන් ඒක අදිරෙන් අදිරයට කරනවා ගරු මන්ත්‍රීතුමා. මොකද එක පාරින් කට්ටි ඔක්කොම ගැලෙව්වාම මේ තියෙන මේ යම්කිසි ආයතන වලට පොඩ්ඩක් ප්‍රශ්න ගැටලු මතුවෙන නිසා ඒ ටික අදිරෙන් අදිරයට කරගෙන යනවා. දැන් ගොඩක් දුරට තමන්ගේ ගම්පලාත් වලට ඒ බටයන් දැන් අපි යවලා තියෙනවා. නමුත් තවත් කට්ටියක් ඉන්නවා. ඒගොල්ලනුත් නිසි වෙලාවට ඒගොල්ලන්ගුත් ඒගොල්ලන්ගේ තමන්ගේ ගම්පලාත් වලට අපි
යවනවා. ගරු කතානායකතුමනි, දෙවෙනි අතුරු ප්‍රශ්න හැටියටත් මම එතුමාට මතක් කර දෙන්න කැමතියි. තාම තිරුකුණාමල දිස්ත්‍රික්කේ නම් බටයින් කොළඹට ගෙනල්ලා වැඩ ගන්න එක නතර වෙලා නැහැ. ඔබතුමාට විශේෂ අවධානය යොමු කළා. විශේෂයෙන්ම මේ නියඟය තියෙන ප්‍රදේශයක ජනතාව නිසාත් ඔවුන් ජීවත් වෙන්නේ, පවුල් ජීවත් වෙන්නේ මේ ගෘහමූලිකයා සම්බන්ධ කරගෙන නිසාත් ඒක නතර කරන්නත්. ඒ වගේම ගරු මෙතුමා, අද විශේෂයෙන්ම අපේ තියෙන ආර්ථික දුෂ්කරතා නිසා තමයි ඔබතුමාට මේ ඉල්ලීම කරන්නේ. ඒ නිසා මා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, තිරුකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවම ශ්‍රීල ආරක්ෂක බටයෙන් කොළඹ නැත්තම් වෙනත් පිටපළාත්වල සේවය කරන උදවිය ඈත දුරබැහැර අයව නැවත වතාවක් තිරුගුණාමලයෙන් පිටට නොගන්නා විදිහට කටයුතු කිරීමට කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරමු.
හොඳයි බොහොම ස්තුතියි. දෙවැනි වටය 6 වෙනි ප්‍රශ්නේ ගරු නැසි අමුබුජ නැසිර් මහත්මයා ප්‍රශ්න අහනවද?
ගරු තනතුමනි මම ප්‍රශ්න අහනවා.
ප්‍රධාන සංවිධායකතුමා හොඳයි බොහොම ස්තුතියි. ඊළඟට වරප්‍රසාද් පින්වන්ත ප්‍රශ්නේ ගරු ශ්‍රීධර මහත්මයා.
ගෞරව சபாநாயகர் அவர்களே, இன்றைய தினம் கிளிநொச்சி மாவட்டத்தில் 882 ஆறுமுகம் வீதி வட்டக்கச்சியில் உள்ள எனது சொந்த காணியில் சொந்த வீட்டில் அதிகாலையிலே இராணுவத்தினர், போலீசார், டிஐடியினர் என நிறைந்த 100க்கு மேற்பட்டவர்கள் சுற்றி வளைத்து எனது வீட்டினுடைய வளவிலே ஆயுதங்கள் தாக்கப்பட்டிருப்பதாகவும் அந்த ஆயுதங்களை தாங்கள் கிண்டியெடுப்பதற்காக வருகை தந்ததாகவும் என்னுடைய வளவினுடைய கதவுகளை திறக்குமாறு கோரிக்கைகளை முன்வைத்திருக்கிறார்கள். என்னுடைய வளவை பராமரிக்கின்ற திருபால சண்முகநாதன் என்பவரை கிராம அலுவலருடைய உதவியோடு அவருடைய வீட்டிலே சென்று அவரை அழைத்து வந்து எனது வீட்டின் கதவுகளையும் திறக்குமாறு கேட்டிருக்கிறார்கள். ஆனால் இது தொடர்பாக எனக்கு எந்த அறிவித்தலும் தரப்படவும் இல்லை, எனக்கு தெரியப்படுத்தப்படவும் இல்லை. இவ்வாறு செய்து நிற்கின்ற நடவடிக்கையானது ஏற்கனவே பல்வேறுபட்ட சம்பவங்களில் நான் அச்சுறுத்தப்பட்டிருக்கிறேன். இப்பொழுதும் கூட இது என்னுடைய பாராளுமன்ற சிறப்புரிமையை மீறும் வகையிலே ஒரு அச்சுறுத்தல் நடவடிக்கையாகவே இது அமைந்திருப்பதாக எனக்கு படுகின்றது. மிக முக்கியமாக 2019 இதே ஆண்டு 5ஆம் மாதம் 18ஆம் தேதி யாழ்ப்பாணத்தில் நான் வாடகைக்கு குடியிருக்கின்ற வீட்டிலே 4 இராணுவத்தினரும் ஒரு போலீசாரும் சென்று எனது மனைவி இது பாராளுமன்ற உறுப்பினருடைய வீடு என்று தெரிவித்த பிற்பாடும் வீட்டினுடைய அறைகளை அவர்கள் ஆய்வு செய்திருந்தார்கள். என்னுடைய மூத்த மகனுடைய அலுமாரிகளையும் புத்தகங்களை எல்லாம் இழுத்து வெளியிலே கொட்டி இருந்தார்கள். இதே ஆண்டில் இது 2வது தடவை என்னுடைய சொந்த நிலத்திலே நான் பிறந்து வளர்ந்த நிலத்திலே நான் இப்பொழுதும் வாழுகின்ற வீட்டிலே இந்த சம்பவம் நடைபெற்றிருக்கிறது. இப்பொழுதும் அங்கே இராணுவத்தினர், போலீசார், புலனாய்வுத்துறையினர் சுற்றி வளைத்தபடியே அந்த ஏரியாவில் இருப்பதாக நான் அறிந்து கொண்டிருக்கிறேன். இதேபோல 2011 3ஆம் மாதம் 7ஆம் தேதி நான் அனுராதபுரம் உடுக்குளம் பகுதியில் பாராளுமன்ற அமர்வுக்காக வந்து கொண்டிருந்த பொழுது அப்பொழுது இருந்த பாதுகாப்பு அமைச்சின் செயலாளர் கோத்தபாய ராஜபக்ச அவர்களால் ஏவப்பட்ட அவருடைய பாராமிலிட்டரி குரூப்பால் நான் சுடப்பட்டேன். அதிலே தெய்வாதீனமாக நான் உயிர் தப்பி இருந்தேன். அதே நேரம் 2013 ஜனவரி 12ஆம் தேதி நான் கொழும்பிலே பாராளுமன்ற அமர்வுக்காக இருந்தபோது டிஐடியினர், ஆர்மி, போலீஸ் உட்பட கிட்டத்தட்ட 150க்கும் மேற்பட்டவர்கள் எனது அலுவலகத்தை சுற்றி வளைத்து சீபோர் குண்டுகளை என் அலுவலகத்திலே வைத்து அங்கிருந்த என்னுடைய உதவியாளர், தற்பொழுதைய கரைச்சி பிரதேச சபையினுடைய தவிசாளர் அருணாசலம் வேளமாலிதன் மற்றும் இன்னும் ஒருவரை மாலை 7:30 மணியளவில் கைது செய்திருந்தார்கள். திரும்பவும் 2013 ஜனவரி 22ஆம் தேதி டிஐடி இன்ஸ்பெக்டர் சரத் சந்திர, போலீஸ் கான்ஸ்டபிள் ரஸ்மின் ஆகியோர் காலை 9:45 மணியிலிருந்து 12:50 மணி வரை காரியாலய தொலைபேசியை சோதனை செய்ததோடு கணனிகளையும் கொண்டு சென்றார்கள். இதே ஆண்டு 2013ஆம் ஆண்டு சித்திரை மாதம் எனது அலுவலகத்திலே நடைபெற்ற ஒரு எங்களுடைய கட்சியின் ஆதரவாளர்களுடைய கூட்டத்திலே எங்களுடைய கட்சியின் தற்போதைய தலைவர் மாவை சேனாதராஜா அவர்களும், கட்சியினுடைய பேச்சாளர் பாராளுமன்ற உறுப்பினர் சுமந்திரன் அவர்களும், கட்சியினுடைய பாராளுமன்ற உறுப்பினர் சரவணபவன் உட்பட நாங்கள் 4 பேரும் 100க்கும் மேற்பட்ட எங்களுடைய ஆதரவாளர்களோடு பேசிக் கொண்டிருந்த பொழுது 2000க்கும் மேற்பட்டவர்கள் சிங்கக்கொடிகளோடு வந்து எங்களுடைய காரியாலயத்தின் மீது கற்களாலும் பொல்லுகளாலும் தாக்குதல்களை நடத்தியிருந்தார்கள். இதுவும் அந்த காலகட்டத்திலே நடைபெற்றது. இவ்வாறு தொடர்ச்சியாக பல தடவைகள் என் மீதான அச்சுறுத்தல் நடவடிக்கைகள் நடைபெற்றுக் கொண்டே இருக்கின்றன. 6 தடவைகள் நான் 4ஆம் மாடிக்கு அழைக்கப்பட்டு விசாரிக்கப்பட்டிருக்கிறேன். இந்த அருணாச்சலம் வேளமாலிதனையும் மற்றவரையும் விடுவிப்பதற்கு கௌரவ சுமந்திரன் அவர்களே இலங்கையினுடைய கொழும்பு உச்ச நீதிமன்றத்திலே வழக்காடி இறுதியிலே அவர்கள் எந்த குற்றங்களும் செய்யவில்லை, அவ்வாறு குண்டுகள் எதுவும் வைத்திருக்கவில்லை என்று இராணுவத்தினர் மன்னிப்பு கேட்டுத்தான் நீதிமன்றத்திலிருந்து அவர்கள் விடுதலை செய்யப்பட்டார்கள். இவ்வாறுதான் இன்றைய தினமும் கூட அதிகாலையிலே எனது இல்லம் சுற்றி வளைக்கப்பட்டு நான் இல்லாத நேரத்தில் பாராளுமன்ற அமர்வில் இருக்கிற பொழுதுதான் இந்த சம்பவங்கள் அனைத்தும் நடைபெறுகிறது. ஆகவே இது எனக்கு விடுக்கப்படுகின்ற ஒரு கடுமையான அச்சுறுத்தலாகவும், தொடர்ந்தும் இவ்வாறு நான் வாடகைக்கு இருந்தாலும் அந்த வாடகை வீடும் சோதனையிடப்படுகிறது, நான் வாழுகின்ற வீடும் சோதனையிடப்படுகிறது. ஆகவே இந்த நாட்டிலே நான் ஒரு பாராளுமன்ற உறுப்பினராக கருத்துக்களை சொல்லி சுதந்திரமாக வாழக்கூடிய ஒரு வாய்ப்பு அற்றவனாக இருக்கிறேன் என்பதை இந்த இடத்திலே பதிவு செய்கிறேன். ஆகவே எங்களுக்கெல்லாம் பொறுப்பானவர் நீங்கள் என்ற வகையில் இதற்கு நடவடிக்கை எடுக்குமாறு கேட்டு நிறைவு செய்கின்றேன்.
හොඳයි. හොඳයි ගෞරව රාජ්‍යමතුමා. ගෞරව රාජ්‍යමතුමා. Will you respond to that or you want time?
ඒකන අපි බලන්නම් ගරු කතානායකතුමනි දැන් තමයි මටත් එවැනි
ඔව් මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් එයාගේ අචුවස් කම්පිය හොර බලලා
අනිවාර්යයෙන්ම
අවශ්‍ය පියවර
ගන්න
මොකද අවශ්‍ය පියවර ගන්න ප්‍රධාන කටයුතු ආරම්භනේ පොයින්ට් ඔෆ් ඕඩර් ගරු රත්නායකතුමනි
ගත කතානායකතුමනි අද දිනේනි න්‍යාය පත්‍රය ඉදිරිපත් කරලා තිබෙනවා අංක 3 යෝජනාවට අනුව අපේලිසි එක ප්‍රහාරයට අදාළ කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කාලය දික් කිරීම පිළිබඳව යෝජනාවක් මා දැනගන්න කැමතියි කරු කතානායකතුමනි දැන් මේ කාලය දික් කිරීම සම්බන්ධව අපේ විවාදයක් නැහැ නමුත් දැන් මේ පළවෙනි කරුණ තමයි දැන් මේ කාරක සභාවට මම හිතන්නේ කැඳවිය යුතු ප්‍රධාන පුද්ගලයන් විශාල ප්‍රමාණයක් කැඳවලා තිබෙනවා නමුත් එතන ප්‍රධාන වගකීම් තමයි ජනාධිපතිවරයා මා දැනගන්න කැමතියි ජනාධිපතිවරයා කැඳවන බවට කාරක සභාව තීන්දුවක් කරන් තිබුණා අඩු ගන්න ජනාධිපතිවරයා මේක දන්වලා තියෙනවාද කියන එක. අපි දන්න තරමින් ජනාධිපතිතුමාට දන්වලා නැහැ. ඒ නිසා ජනා ඒවා කාරක සභාව පැත්තෙන් එවැනි දැන්වීමක් කළා නැද්ද? කරන්නේ නැත්තේ ඇයි කියන එක සහ මේ දිගුන් දිගටම මේ දික්කිරීමේ අරමුණ තිබෙන්නේ මේ පිළිබඳ අවසාන නිගමන කරුණු සහිත වාර්තාවක් ලබා දීම ප්‍රමාද කිරීමේ අරමුණ කියන එක. මම දැනගන්න
කැමතියි. මේක ගායක සාමාන්‍යයෙන් කමිටුවට වෛද්‍යකාරයක් සාමාන්‍යයෙන් කතානායකවරයා විසින් අපි මේ ඇතුළෙන්නේ නැහැ නමුත් මම නියෝජ්‍ය ඒක අපේ සභාපතිතුමාගේ අවධානයට යොමු කරන්නම්. පළවෙනි යෝජනා පිළිබඳ දැනුම් දීම පාර්ලිමේන්තු සභානායකතුමා නෑ වරාය හා නායකට දක්ෂිණ සංවාදයේ රැමෙතුමා පරද පිළිගැනීම.
ගරු කතානායකතුමනි ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා පනත් කෙටුම්පත ඉදිරිපත් කරමි.
ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව රුහුණු සංවර්ධන ප්‍රදේශය තුළ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සැලසුම් වැඩසටහන් හෝ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම හඳුනා ගැනීමේ සකස් කිරීමේ හා සම්බන්ධීකරණය කිරීමේ කාර්ය සඳහා ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව පිහිටුවීම සඳහා සහ ඒ හා සම්බන්ධ වූ ඊට ආනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම් පතකි.
දේනවර කීම කවද්ද?
මොරෝ.
හරි. දෙවැනි යෝජනාව පාර්ලිමේන්තු සභානායකතුමා
සභායිකද? අයි.
තුන්වැනි යෝජනාව
සභායිකද? අයි.
හතර
සභායිකද?
අදින නායපතේ විෂය අංක 1 සහ 2 ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනත ඇති නියෝග අනුමත කිරීමට ගරු රයිට් හේරත් අමාත්‍යවරයා ඊට ප්‍රථම ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මුලා සෙන්ඩ පැමිණුවේ ඇත.
Honorable Minister.
නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි අද දින ඇත්තටම අපි මේ අවස්ථාවේදී මේ ගන්නේ 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ 118 වන වගන්තිය සමග කිවිය යුතු 142 වන වගන්තිය අතරතේ මේ සාදන ලද 2019 මාර්තු මාස 15 වෙනි දින අංක 2114 හැලීරක් 54 දරන අතිවිශේෂ ගැටපත් පත්‍රයේ පළකරන ලැබපු මේ සංශෝධන ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමටයි. දැන් මම කියන්න ඕනේ මේකේ අපි 2016 අවුරුද්දේ අවසාන භාගයේදී ලංකාවේ ප්‍රථම වරට ඖෂධවල මිල නියාමනය කරා අර සේනක බිබිලේ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් ඊට පස්ව අපි මේව කරාම දැන් අපිට පසු කලක ඔවුන්ගේ ඉල්ලීමක් තිබුණා 10%ක වැඩිවීමක් කරන්නට කියලා ඒ වෙලාවේ ඩොලරේ යගේ වැඩිවීම තුල අපි එකට එකඟුුනේ නැහැ අපි 5%ක වැඩිවීමක් කරා. දැන් දෙවනුව පසුගිය කාලයේදී මාර්තු මාසයේ වෙනකොට ඉතාමත්ම නරක තත්ත්වයක් තිබුණා ඩොලරේ යගේ රුපියල් 150ක ඉඳලා 180ක් වගේ ගානට ගියාම ඔවුන් ඉල්ලීමක් කර අපිට 123ක වැඩිවීමක් කරන්නට කියලා. අපි ඒකට ඉඩ දුන්නේ නැහැ. අපි 114ක වැඩිවීමකට එකඟ වුණා. මෙන්න මේ 114ක වැඩිවීම තමයි අද අපි ඉදිරිපත් කළ තියෙන්නේ. මම එතෙන්දි සමහරක් මේ ඖෂධවල සහ අනිකුත් මෙඩිකල් ඩිවයිසස් ආක්ෂිකාචර් ස්ටෙන්ට් සහ ග්ලූකෝමීටර්ස් වගේවා අපි ඒවත් අඩු කරා. ඒවැයි ඇති වෙන මිල වෙනස පිළිබඳව මම උදාහරණ කීපයක් දක්වන්නම්. මේක තවමත් ඒ මිල ඉතාමත්ම අඩු ගණක් තියෙනවා. දැන් මේකේ ඇබට් වලින් ගේන ඇමරිකානු ආක්ෂිකාචර්ය 28,000ට තියුණ එක තවමත් තියෙන්නේ 18,530යි මේ වැඩි කිරීම තුලත්. ඒ වගේම හොයා කියන මේක එක 25,900 25,000ක තාම තියෙන්නේ 13,850යි භාගයකට විතර. ඒ වගේම අනිකුත් ආක්ෂිකාචර්ය 23,000ට තියුණ එක තාම තියෙන්නේ 9,950යි. 18,800ට තියුණ එක 8,465යි. 12,500ට තියෙන එක 5,665යි. 25,000ට තියෙන එක තව එකක් තියෙන එක 7,900යි. ඒ වගේම 22,000ට තියෙන එක 12,150යි. මෙන්න මේ වගේ මේ 114ක් වැඩි වෙලත් දිගටම තියෙන්නේ. දැන් තව 25,000කට තියෙනවා හියුමන් ඔප්ටික්ස් කියලා. ඒක 25,000ක 6,520යි. 24,000ක 6,900යි. 12,000ක 4,580යි. මේ වැඩි කිරීම තුලද තවමත් මේ අගයෙන් භාගයකටවත් මේ මිල ඇවිල්ලා නැහැ. එදා තිබුණ මිලට වඩා ඒකෙන් කාලක් විතර සමහර මිල තවමත් තිබෙන්නේ. ඒ වගේම ස්ටෙන්ට් එක හෘද වස්තුවේ හෘද රෝගීන්ට දාන ස්ටෙන්ට් එක රුපියල් 50,000ට තිබුණා මෙටල් ස්ටෙන්ට් එක. ඒක අපි අඩු කරේ 24,000යි. දැන් 27,450යි. තාමත් 22,000 ගාණක් අඩුයි ස්ටෙන්ට් එකේ මිල මෙටල් ස්ටෙන්ට් එක. ඒකම ඩ්‍රග් ඩිලියුටින් ස්ටෙන්ට් එක කියන එක තිබුණා 275,000ක් විතර. ඒ 275,000ක අපි 105,000ට අඩු කරා. දැන් 120,000ට ගිහිල්ලා තියෙනවා. තවමත් ඒ තියුණ මිලෙන් භාගයකටවත් තවම ඇවිල්ලා නැහැ. ඒ වගේම තමයි අපි දියවැඩියා රෝගීන්ට පාවිච්චි කරන ග්ලූකෝමීටර් එක. ඒක 5,250යි තිබෙන්නේ. තවමත් ඒක 3,150යි මේ මිල වැඩි කිරීම තුල. එතකොට රුපියල් 2,000ක් විතර තවමත් අඩුයි. එතකොට රුපියල් 100ට තිබුණ ස්ට්‍රිප් එක රුපියල් 50ට අපි අඩු කරා. දැන් මේ වෙලාවේ රුපියල් 57 බවට පත් වෙලා තියෙනවා. තවමත් විශාල රුපියල් 43ක විතර මිල අඩුවක් තිබෙනවා 50%කට ආසන්න ප්‍රමාණයක්. ඒ වගේම අපි ගත්තොත් අපි පිළිකා ඖෂධ මිල පාලනය කරා. මොකද පිළිකා ඖෂධ වලින් 95%ක් පාවිච්චි කරන්නේ රජයේ. 5%යි පිටින් පිළිකා ඖෂධ ගන්නෙ. මොකද පිළිකා ඖෂධ මේ පිටින් ප්‍රතිකාර කරගන්න තරම් වත්කමක් තිබෙන අය ඉන්නේ 5%යි. 95%ක්ම රජයේ. ඒතොර රජයේ මිල අපි අඩු කරා. ඒ කියන්නේ අපි 148,000ට තියුණ එක 95,000ට අඩු කරා. 94,000 ගානකට තියුණ එක 32,390ට අඩු කරා. 50,464ට තියුණ එක 35,000 කරා. 117,721ට තියුණ එක රුපියල් 55,000 කරා. 22,926ට තියුණ එක 11,000 කරා. ඒ වගේම 244,750ට තියුණ එක 140,000 කරා. මේ වගේ අපි මිල පාලනය කරා. මේ මිල පාලනය කිරීම මේකෙදි අපි 114 වැඩි කරන්නට පිළිකා ඖෂධ වලට දුන්නේ නැහැ. ඒ මිල ඒ විදිහටම තිබෙනවා. කිසිම මිලක වැඩිවීමක් නැහැ. එදා තිබුණ මිලටම අදත් පිළිකා ඖෂධ ගන්නවා. මේකේ ලාභය තියෙන ආණ්ඩුවට මේ මිල අඩු කිරීම තුල පමණක් අපේ රජයට තියෙනවා සම්පූර්ණ ලාභය මිලියන 1,757කට වැඩි මුදලක් ලාභ තියෙනවා. මීට අමතරව අපි තව එකක් කරා. රජයේ ටෙන්ඩර් කරනකොට ඒකේ තියෙනවා විශාල ලාභයක් ඒගොල්ලන්ට. මොකද ප්‍රමාණය හින්දා ක්වොන්ටිටි. ඒ නිසා අපි ටෙන්ඩර් මිලක් පාලනය කරා. අපි හැම ටෙන්ඩර් එකට ඉස්සෙල්ලා මිල ලබා දෙනවා. මේ මිලට වඩා වැඩියෙන් කවුරු කාටවත් ටෙන්ඩර් කරන්න බෑ. ඒ නිසා ඒ මිලට වඩා අඩුවෙන් තමයි ටෙන්ඩර් කරන්න තියෙන්නේ. ඒ නිසා ඒ හැම එක්කෙනාම ඒ විතරක් නෙවෙයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වෙනකොට ඔවුන්ගේ මිල ඔවුන් කීයද කියලා මේ උපරිම මිල කීයද කියලා මේව කළා. ඒකත් සාකච්ඡා කරලා එක්තරා මිලකට තමයි අපි ලියාපදිංචි කරන්නේ. ඒ මිලට ඔවුන් දෙන්න බැඳිලා ඉන්නවා. ඒ වගේම තියෙනවා තව අනිකුත් ඖෂධ. දැන් මේ ප්‍රතිජීවක වගේවා. ඒවා 1,668ට තියුණ එක තවමත් තියෙන රුපියල් 757,796යි. රුපියල් 135ට තිබුණ ක්ලැරිත්‍රොමයිසින් වැනි ප්‍රතිජීවක අර්ග මං ඉස්සෙල්ල කිව්ව ඇමොක්සිලින් මේක කැරිත්‍රමයිසින් වගේ ඒවා රුපියල් 135ට තියුණ එක රුපියල් 43යි 85යි තවමත් 252ට තියුණ එක තාම රුපියල් 88යි සත මේ 89යි ඒ කියන්නේ 500 මිලිග්‍රෑම් ඒක ඇසිත්‍රොමයිසින් වගේ ඒවා රුපියල් 111ට තියුණ එක තාමත් රුපියල් 63යි 37යි දැන් මේ වගේ ඇසික්ලෝවා වගේ එකක් රුපියල් 156ට තියුණ එක තාමත් රුපියල් 44යි 144යි මේ වගේම දිල්ටියාසම් කියන එක රුපියල් 11යි 190ට තියුණ එක තාම රුපියල් 3යි 25යි ඒ වගේම ලොසාටන් එක තාමත් ජනප්‍රිය ඖෂධයක් 28යි 28ට තියුණ එක තාම රුපියල් 12යි 738යි එනලප්‍රිල් කියන එක රුපියල් 24ට තියුණ එක රුපියල් 7යි 21යි මේ වැඩිවීම තුලත් එතකොට ඇටිනලෝල් වගේ ඒවා රුපියල් 24 තියුණ එක තාම රුපියල් 5යි 729යි මේ වගේම ඇට්‍රොවෙස්ටටින් කියන එක රුපියල් 62ට තියුණ එක රුපියල් 7යි 772යි තවම 5 මිලිග්‍රෑම් එක 10 මිලිග්‍රෑම් එක රුපියල් 130ට තියුණ එක රුපියල් 13යි 740යි 10න් එකක් විතර එතකොට ඒකේ ටැබ්ලට් එක 20 මිලිග්‍රෑම් එක රුපියල් 215ට තියුණ එක තවමත් රුපියල් 21යි 714ට ගන්න පුළුවන් රුපියල් 315ට 40 මිලිග්‍රෑම් එක තවම මිල තියෙන රුපියල් 29යි 774යි ඒ වගේම රොසුවෙස්ටටින් එක ඒක රුපියල් 116ට තියුණ එක තවම රුපියල් 25යි 83යි 150ට තියුණ එක රුපියල් 44යි 744යි ඒ වගේම මේ වගේ ඇස්පිරින් එක 100 මිලිග්‍රෑම් ඇස්පිරින් එක 21යි 78ට තියුණ එක තාම 6යි 737යි මේ විදිහට අපි විශාල මිල අඩු කිරීමක් කරා තවමත් මේ මිල අඩු කිරීම මේ විදිහටම දැන් ඉබුප්‍රොෆෙන් බ්‍රූෆන් කියන එක රුපියල් 8ට තියුණ එක තාම රුපියල් 1යි 33යි මේ වැඩිවීම හරහා එතකොට ඩයික්ලොෆෙනැක් සෝඩියම් එක රුපියල් 40යි 790ට තියුණ එක තවම රුපියල් 15යි 762යි ඩයික්ලොෆෙනැක් පොටෑසියම් එක 37යි 50ට තියුණ එක තාම රුපියල් 13යි 736යි පැරසිටමෝල් එක රුපියල් 3ට තියුණ එක තාම රුපියල් 1යි 57යි ෆ්ලොක්සටින් කියන එක රුපියල් 18යි 82ට තියුණ එක තාම 13යි 21යි ඒ වගේම සල්බියුටමෝල් රුපියල් 580ට තියුණ එක තාම රුපියල් 372යි 737යි ඔමෙප්‍රසෝල් මේක රුපියල් 24ට තියුණ එක තාම 5යි 41යි ඊසොමෙප මේ ප්‍රසෝල් එක රුපියල් 101ට තියුණ එක රුපියල් 24යි 26යි 169ට තියුණ මිල තවම රුපියල් 46යි 713යි ඩොම්පෙරිඩෝන් එක රුපියල් 18යි 28යි තියුණේ තවම 6යි 49යි මේ ඔක්කොම මේ වැඩිවීම වලින් එතකොට ඇලෙන්ඩ්‍රොනික්ස් ඇසිඩ් එක රුපියල් 794ට තියුණ එක තාම රුපියල් 121යි 780යි දැන් මේ විදිහට ඒ වගේම එන්නත්වල මිලත් සෙෆ්ට්‍රියක්සෝන් කියන ඉන්ජෙක්ෂන් එක රුපියල් 1014 තියුණ එක තාම රුපියල් 800යි ඒ වගේම සිෆොටැක්සිම් ඉන්ජෙක්ෂන් එක රුපියල් 365ට තියුණ එක තාම රුපියල් 257යි 740යි ඒකෙම 1 ග්‍රෑම් එක 515ට තියුණ එක 429යි ෆ්ලුකොනසෝල් එක රුපියල් 94 එක රුපියල් 51යි 48යි ඉන්සියුලින් එක 1760ට තියුණ එක තාම 1372යි මේ විදිහට විශාල අපි වෙනස මේව කළා තියෙනවා අනිත් අනිකුත් ඖෂධත් අපිට කියවත හැකි මේ වගේ මේ මිල පාලනය දැන් ඉන්දියාවේ නම් ගරු කාර්ය සභාපතිතුමනි ඉන්දියාවේ ඒගොල්ලන්ට ඉඩ දීලා තියෙනවා වාර්ෂිකව 10%ක් ඖෂධවල මිල නිකම්ම ඒගොල්ලන්ටම වැඩි කරගන්න අපි එහෙම ඉඩ දීලා නැහැ අපි තාම වාර දෙකයි මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ මොකද අපි එහෙම ඉඩ දෙන්නෙත් නැහැ අපේ ඩොලර් එක අඩු වෙන තත්ත්වයක් ආවොත් අපි ඒ විදිහටම මිල ආපහු ඇඩ්ජස්ට් කරනවා මිල අඩු කිරීමටත් අපි ක්‍රියා කරනවා ඒ නිසා මේ මේකෙදි මේ මේ වගේ මේවයින් දැන් අපි මේ පළවෙනි මිල අඩු කිරීම තුලින් ඔවුන්ගේ නිෂ්පාදකීන්ට දන්නලා ඇරියා ඒගොල්ලන්ගේ ලාභාංශය ඉතාමත්ම අඩු වුණා සීමා වුණා ඒ නිසා ඒගොල්ලන්ගේ මිලත් අඩු කරන්නට කියලා. ඒ නිසා ඒගොල්ලන්ගේ මිල අඩු කරා ඔක්කොම CIF වගේ. ඒ නිසා තමයි අර බෙහෙත්වල ගහලා තියෙන්නේ සේල් ඔන්ලි ඉන් ශ්‍රී ලංකා කියලා. එතකොට ඒක තුල විතරක් රජයට ලාභයක් ලැබුණා මිලියන 9200ක ලාභයක් ඒක තුල විතරක් ඒ CIF අගය අඩුවීම තුල. ඒ වගේම දැන් මේ පිළිබඳව මහාචාර්ය ප්‍රියදර්ශිනී ගලප්පති මැතිණිය අපේ ඖෂධ වේදේ පිළිබඳ මහාචාර්යවරිය කොළඹ විශ්වවිද්‍යාලයේ එයාර වෛද්‍ය විගණනයක් කරා මෙඩිකල් ඔඩිට් එකක්. ඒ මෙඩිකල් ඔඩිට් එකේ තියෙන එක වසරක 2017 වසරේ මෙඩිකල් ඔඩිට් එක. ඒ මෙඩිකල් ඔඩිට් එකට අනුව එයා කියනවා මිලියන 4400ක් මේ රටේ ජනතාවට බෙහෙත් වලින් ලාභයක් ලැබිලා තියෙනවා මේ මිල අඩු කිරීම තුල. ඒ කියන්නේ බිලියන 4.4ක. ඒ වගේම අපිට තියුණ ලොකු චෝදනාවක් තමයි මේ මිල අඩු කිරීම තුල ගුණාත්මක ඖෂධ වෙළඳ පොළෙන් ඉවත් වෙනවා කියලා. ඒ එකම වෙළඳ එකම ඖෂධයකටවත් අපි ඉවත් වෙන්නට ඉඩ ලබා දුන්නේ නැහැ. පළවෙනියෙන්ම මේකට විරුද්ධව නැගී හිටියා ලංකාවේ නිෂ්පාදනය කරවපු බහුජාතික සමාගම. ඔවුන් කිව්වා ඔවුන්ගේ නිෂ්පාදන මිලට වඩා අඩු මිලක තමයි මම ඔවුන්ගේ වෙළඳ මිල තියෙන කියලා. නමුත් ඔවුන් දැන හිටියේ නැහැ අපි මේ මිල ඔක්කොම අපි මිල ගණන් ගත්තේ ඉන්ටර්නැෂනල් මාකටිං ස්ටැටිස්ටික්ස් කියන ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු ලෝකයේ තියෙන හොඳම මෙඩිකල් ස්ටැටිස්ටික්ස් තියෙන ආයතනයෙන් අපි ගත්තයි කියලා. ඒගොල්ලෝ හිතුවා අපි නිකන් එහෙම මෙහෙම හොයලා ගත්තයි කියලා. අපි පෙන්වලා දුන්නා මම වහාම ඔවුන් නිවේදනයක් නිකුත් කරා ඔබතුමාලට මතක ඇති පුවත්පත්වල. ඒ නිසා ඔවුන්ගේ නිෂ්පාදන නවත්තන්න වෙනවා කියලා. නමුත් මම වහාම ෂණිකව මම දැනගත්තා මේකේ තිබෙන ප්‍රශ්නය. මම කිව්වා ඔවුන්ගේ නිෂ්පාදන නියම නිෂ්පාදන මිල අපි අතේ තියෙනවා. ඒක එලිදරව් කිරීම සදාචාරාත්මක නැහැයි කියලා මං හිතනවා. නමුත් අභියෝග කරනවා නම් මම වහාම ඒ මිල ජනතාවට එළිදක්වනවා කියලා. ඒ වෙලාවෙම ඔවුන් මට කතා කරලා කිව්වා හෙට ඉඳලා ඒ අපේ මිලට ඒ ඖෂධ දෙනවා කියලා. තව ප්‍රධානම ඖෂධ තුනක් ජනප්‍රිය ඖෂධ තුනක් මේ ප්‍රභූපන්තියේ පාවිච්චි කරන ඒවා තුනක් වෙළඳ පොළෙන් ඉවත් කරා වූ මේ තර්ජනයට. ඒ කරපු හැටිය මම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අනුව හරහා ඒ නිෂ්පාදන සමාගම් වලට දැන්නවා. අපි ලෑස්ති ඒක ඒජන්සිය ගන්න. ඒගොල්ලන්ට ඊට වඩා වෙනදාමක් අපි ලබා දෙනවා. මොකද අපි තමයි දැන් ලංකාවේ තියෙන ලොකුම ඖෂධ සමාගම. අපි ඒ අවුරුද්දේ කළා තියුණා මිලියන 32000ක්. ඒ කියන්නේ බිලියන 32ක අපි රෙවනිව් එකක් තිබුණා. මිලියන 1982ක් ලාභ ලැබුවා අපි. අපිට ජාලය තියෙනවා 38ක්. අපි ඒක කොහොමද ආලේ යවුවාම ඒගොල්ලෝ ලිව්වා ඒ කට්ටියට. ලිව්වහම මට ඒ කට්ටිය ඒ සමාගම් තුනම කතා කරලා කිව්වා සති දෙකක් දෙන්න මේ ප්‍රශ්නේ විසඳනවා කියලා. එතනින් මේ ඖෂධ හිඟය ඔවුන් හදන්න හදපු ඖෂධ හිඟය ඒක නැති වෙලා ගියා. ඒ මම දැන් පෙන්නනවා ඒගොල්ලන් කිව්වට දැන් මේ ඖෂධ මේ ඉතා හොඳයි කියන ඖෂධ ඉතාමත්ම ගුණයෙන් ඉහළ කියන ඖෂධවල වෙළඳාම කොච්චර වැඩිවද? දැන් නෙක්සියම් කියන එක ඔබතුමාලා දන්නවා මේ ගැස්ට්‍රයිටිස් වලට එන නෙක්සියම් එකේ 20 මිලිග්‍රෑම් එක. ඒක එදා විකුරුණේ කීයද? එදා 2016 අවුරුද්ද විකුරුණේ 148,372යි පෙති. නමුත් මේ මිල අඩු වීම තුල ඒකේ වෙළඳාම වැඩි වුණා 1,023,746කට 10 ගුණයකින්. එතකොට ඒ වගේම නෙක්සියම් මිලිග්‍රෑම් 40 126,936 වෙදුනේ ඒක 828,260කට වැඩි වුණා. ඒ වගේම ක්‍රෙස්ටෝ කියන මේවා තමයි ඒගොල්ලෝ මේ වෙළඳ පොළෙන් අයින් කරන්න හදපු මේවා අපිට තර්ජනය කරන්නට. ක්‍රෙස්ටෝ එක එදා විකුණුනේ 157,931යි. මේ මිල කඩාවැටීම තුළ 752,005කට වැඩි වුණා. ඒ වගේම ක්‍රෙස්ටෝ එකේ 5 මිලිග්‍රෑම් එක 181,433 ඉඳලා 531,582කට වැඩි වුණා. ඒ වගේම ඇටෝවා කියන එක ඇට්‍රොවෙස්ටටින් කියන ඖෂධය ඒකේ තියුණේ මිලියන 2කුත් 887,000 විකුණුනේ. ඒක වැඩි වුණා මිලියන 5කුත් 661,441කට. ඒක ඇටෝවා එකේ 10 මිලිග්‍රෑම් එක තියුණා මිලියන 7කට තියුණක මිලියන 11 දක්වා වැඩි වුණා. ඒ වගේම ඔමෙප්‍රසෝල් එකේ ඔමෙස් කියන එක මිලියන 710ක් තිබුණ එක මිලියන 42.244කට වැඩි වුණා. මේ වගේ සියලුම ගුණාත්මක ඖෂධවල මිල යුරෝපෙන් සහ ඇමරිකාවෙන් ආනයනය කරන සියලුම ඖෂධවල වෙළඳාම 5 ගුණයකින් 7 ගුණයකින් 10 ගුණයකින් මේ රටේ වැඩි වුණා. ඒ නිසා හැම දුප්පත් මිනිස්සෙකුටම හැකියාව ලැබුණා හොඳ ඖෂධ ලබා ගන්න. ඒක හින්දා තමයි ડોක්ටර් අපේ ලක්කුමා ෆර්නෑන්ඩෝ
මහත්තයා අමදිතුම විනාඩි දෙකක් තියෙනවා.
එතුමා කියන්නේ දැන් තමයි අපි ආසාවෙන් අපි චැනල් ප්‍රැක්ටිස් එක කරන්නේ. වෙනදා අපි ආවහම ඒ කාලේ ලෙඩාගේ අහලා ලෙඩාගේ රස්සාව අහලා ආදායම අහලා තමයි අපි බෙහෙත නියම කරන්නේ. නමුත් අද උන්ට අපි හොඳමයි කියලා හිතන බෙහෙත අපි නියම කරනවා. ඒ නිසා අද චැනල් ප්‍රැක්ටිස් එක අපිට අපි ආසාවෙන් අද කරනවා කියලා. එතකොට අද අනිත් එක මේකෙන් වුණ මේවේක තව අවුරුදු දෙකකින් බලන්න ඕනේ මේකෙන් මේ ගත්ත ක්‍රියාමාර්ග උඩ ජීවිත කාලය කොච්චර වැඩි වෙනවද කියලා. මොකද ඉස්සෙල්ලා රෝගීන් ඖෂධ ගත්තේ දවසක් කර දවසක්. සමහර වෙලාවට සතියකට දෙවරක්. ෆාමසිවල කියනවා සමහරලාට ඇවිල්ලා අතේ සල්ලි තියෙන විදිහට තමයි එක බෙහෙතක් අරගෙන යනවා. නමුත් ඒකෙන් රෝගේ කවදාකවත් පාලනය වෙන්නේ නැහැ. සමහර ප්‍රතිජීවක වගේ ඒවයි වෙන්නේ. එහෙම ගත්තාම ඒකේ අර රෙසිස්ටන්ස් ස්ට්‍රේන්ස් ඇති වෙනවා. ඇති වෙලා විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ රෝගියාට ඒ බෙහෙත අහන්නේ නැති වෙනවා. දැන් මේ වගේ ඒවා නැහැ. අද මේ මිලියන 4000 වර්ෂයක් අඩු වෙලා ඒ වගේම ඒ වාර්තාවේ තියෙනවා මෙඩිකල් ඔඩිට් එකේ ගුණාත්මක ඖෂධ විශාල වශයෙන් අද සාමාන්‍ය තත්ත්වයට වෙළඳ පොලේ විකිණීමට පටන් අරගෙන තිබෙනවා. මොකද රෝගීන්ට අද ඒ ඖෂධ ගැනීමට පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් දැන් ඖෂධ සංස්ථා නිර්මාණ නීතිගත සංස්ථාව නිෂ්පාදන නීතිගත සංස්ථාව SPMC එක හදන පැනඩෝල් එක එවත් පැසිඩෝල් කියන එක ඒක රුපියල් 1.30කට විතර තියෙනකොට අද 1.57කට පැනඩෝල් එක ගත හැකියි. ඒ තරම් බිල දෙක. එදා ඒ වගේ නෙවෙයි. එදා 1.18කට මේක තියෙනකොට අරක රුපියල් 3යි. ඉතින් ඒතකොට මිනිසුන්ට ගන්න ශක්තිය අඩුයි. අද මේ දෙකම එක ගානකට වගේ ඇවිල්ලා තිබෙනවා. ඉතින් ඒ නිසා හැම ඖෂධයක්ම ජනතාවට තමන්ට ගන්න පුළුවන් සාමාන්‍ය මිනිහෙකුටත් විශේෂයෙන්ම විශ්‍රාමිකයෝ මේ චැනල් එක හරහා යන කට්ටිය මේ විශ්‍රාමිකෙන්ට ඒ ඖෂධයක් ලබා ගැනීමේ පහසුව අද ඇති වෙලා තිබෙනවා. ඒ වගේම අපි ස්ටෙන්ට් එක අඩු කිරීම තුළ අද හાર્ට් සර්ජරි වල බිල ඉතාමත්ම ලක්ෂ ගණනාවකින් අඩු වෙලා තියෙනවා. එතකොට
කරු අමතිතුමා කාලය අවසන්
ලබාදීම තුළ විශාල සෙනගක් ඉන්නවා. එතකොට ඇත්තටම මේ අවුරුද්දේ අපේ ඖෂධ වල මේ වෙක බිලියන 45කට තිබුණ ඖෂධ රජය ගන්න එක මේක බිලියන 65 දක්වා අපි වැඩි වෙලා තියෙනවා මේ ඖෂධ මිල අඩු කරලා. මොකද රජයේ රෝහල් වලට සියලුම කට්ටිය එනවා. ඒ කියන්නේ ස්ටෙන්ට් එක ඔක්කොම නිකන් අක්ෂිකාචය නිකන් මේ ඔක්කොම අනිතික ඕතෝපීඩික් ඇප්ලයන්සස් ඔක්කොම අපි නිකන් දෙනවා. කර්ණ සංකබද්ධයට කොක්ලියර් ඉම්ප්ලාන්ට් එක නිකන් දෙනවා. මේ සියලු මේවා නිකන් දීම තුළ විශාල ප්‍රමාණයක් ඇති වෙලා තිබෙනවා. දැන් ඒ නිසා අද අපි අමුතු දෙයකට මුහුණ දීලා තියෙනවා. සප්ලිමන්ටරි මේව එක ගන්න. මොකද මේ විශාල ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා අපේ වෛද්‍ය මේ මෙඩිකල් සප්ලයිස් ඩිවිෂන් එක හිතුවේ නැති නිසා. ඒ නිසා අපි තවදුරටත් තවත් ඖෂධ 27ක මිල තව නොබෝදෙනකින් අපි මේ කරනවා. එතකොට ඖෂධ නාමයෙන් 100ක් අපි පාලනය කරලා තියෙනවා. එතකොට 4000කට වැඩි වෙළඳ නාමයෙන් තියෙන ඖෂධ මේ වෙනකොට පාලනය වෙලා තියෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.